එතකොට කතම ධම්ම ආසව කියලා ආසව ධර්මතාව ටික පෙන්වන කැලස් ටික. හරිද? එතකොට ආසව කියන හොඳ මතක තියන් දැන් මේ ඉස්සෙල්ලා මාත්‍රිකා කළ ආසව ටික. මේ ටික තමයි ආසව ධම්ම. කතම ධම්ම නෝ ආසව. ආසව නෝන ධර්මතාව මොනවද? හරිද? දැන් ආශ්‍රව නෝන ධර්මතා වලට කියනවා තේ ධම්මේ තපෙත්තා. මොකද්ද ඒ ආශ්‍රව කිප ධර්මතා ටික හැරලා. අවශේෂ අනිත්තු කුසල අකුසල අව්‍යාකට ධම්මා කුසල අකුසල අව්‍යාකට ධර්මයක් කියනවනේ මොකද්ද? කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න. හරිද? ඊට පස්සේ වේදනාකන්ද සංඥාකන්ද සංකාරකන්ද විඥානකන්ද. සබ්බන් රූපං අසංකත ධාතු ඉමේ ධම්ම නොආසව. මේ ධර්මතා ටික ඔක්කොම ආශ්‍රව නෙවේ. අර ටික ආශ්‍රව මේවා ආශ්‍රව නෙවෙයි. ඊට පස්සේ කතමේ ධම්මා සාසව. ඒ කියන්නේ ඒ ආශ්‍රව කියපු ආශ්‍රව නොවන ගොඩේ ආශ්‍රව කියන ඒවා යෙදෙන්නේ මොකේද කියලා අහනවා. ඊට පස්සේ කුසල අකුසල අව්‍යාකත ධම්මා කාමවචර රූපවචර අරූපවචර රූපකන්දු වේදනාකන්දු සංඥා සංකාර විඥානකන්දු ඉමේ ධම්මා සාසව. තුම් භූමිය අනුව ගියා වූ කුසල අකුසල අව්‍යාකෘත ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයේ උපදින රූප වේදනා සංඥා සංකාර විඥානයක් තියෙනවා නම් මෙන්න මේ ටිකයි සාසව කියන්නේ. හරිද? ඒ කියන්නේ ධර්මයේ කියමු ගත්තොත් මේ ආශ්‍රව සහිත ධර්මය මොනවද කියලා අහනවා. ආශ්‍රව සහිත ධර්මය කියන්නේ තුම් භූමිය අනුව ගිය කාම භූමිය රූප භූමිය අරූප භූමිය අනුව ගිය කුසල අකුසල අව්‍යාකෘත ධර්මයක් තියෙනවා නම් මේ ධර්මයන් ඇති කරන යම් රූප වේදනා සංඥා සංකාර විඥානයක් තියෙනවා නේද? මේ ටිකට කියනවා මොනවද? සාසව ධර්ම, ආශ්‍රව සහිත ධර්ම. කතම ධම්ම අනාසව. හරිද? ආශ්‍රව නොයෙදෙන ධර්මය මොනවද? දැන් මේ නොආසව අනාසව කියන දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. නොආසව කියන්නේ ආශ්‍රව නැහැ. අනාසව කියන්නේ ආශ්‍රව යෙදෙන්නේ. ආශ්‍රව රහිතයි. මේක ආශ්‍රව සහිත ධර්මය වෝ මේක රහිත ධර්මය. හරිද? දැන් මෙතන මේ ආශ්‍රව ධර්ම මේ නොආශ්‍රව ධර්ම. ආශ්‍රවයි නොආශ්‍රවයි කියන කොටසෙන් ආශ්‍රව සහිත ධර්මය මොනවද රහිත ධර්මය මොනවද කියලායි සාසව ධර්ම අනාසව ධර්මය කියලා පෙන්නන්නේ.
ආශ්‍රව සහිත ධර්ම හැදේ රූපේ පෙන්න්නේ.
ඔව්.
ඒක
කොහොමද? ඇයි? රූපේ පෙන්න්නේ. ඇයි දැන් රූපේ කියන එක සාසව ධර්මයක් නේ? රූපේ කියන එක හම්බෙන්නේ යම් ආශ්‍රවයක් එක්කමනේ. ඒ කියන්නේ දැන් මේකෙන් කියන්නේ මේ වස්තුව ඇතුලේ ආශ්‍රව කියන එක නෙමෙයි. මේ වගේ දෙයක් පරිහරණය කරන්නේ ආශ්‍රව සහිතවමයි. ආශ්‍රවයෙන්ම යරමුනේ. එතකොට මේ වගේ වටපිටාව මේ වගේ දෙයක් හම්බ වෙන්නේ මේ වගේ කෙනාකටයි. ආශ්‍රව සහිත කෙනෙක්ම මේක පරිහරණය කරනවා මිසක ආශ්‍රව රහිතව පරිහරණය කරන්නේ නැහැ.
කියන්නේ
රූප හම්බෙන්නම නැහැ. ඔව් මේ මට්ටම එතකොට සාසවදී අතහැරෙනවා. ආශ්‍රව සහිතව පරිහරණය කරන මට්ටමක් මේ රූපය. ඔව් ඒ කියලා අපිට මහ භූත රූපය ඇඳගෙන
පඤ්ඤාප්ති වශයෙන්
හම්බ වෙන මේ ධර්මතාව ටික පරිහරණය කරන්නේ. ඒ කියන්නේ මහ භූත රූපයට හිත බැසගන්නෙම මේ වගේ කෙලෙසයකින්. ඒ කියන්නේ හිතේ චිත්තජයසික ධර්ම හැම වෙලාවෙම රූපය නිසා රූපය අතුර කරන රූපෙ මිදිලා පවතින්නේ. ඒ රූපෙ මිදිලා පවතින චිත්තජයසික ධර්ම හම්බ වුණොත් රූපෙ මිදිලමයි අපි. නමුත් ඉබ්බඳු චිත්තජයසික ධර්මෙන් රූපය ඇඳගෙන අපි කතා කරනකම් ඇසුරු කරන තාක්ම ඒකමයි ඒක විපාක. ආපහු රූපය අනුමමයි යන්න තියෙන්නේ. ආපහු රූපය නිසා මේ වගේ චිත්තජයසික ධර්මෙ උපදින්නේ. චිත්තජයසික ධර්මෙ රූපයේම පිහිටලා රූපය ඇසුරු කරගෙන පහළ වෙන චිත්තජයසික ධර්මෙ රූපේ ඩයිති නැහැ. නමුත් අපි මේ ස්වභාවය අවබෝධ කර නොගෙන මෙතන මනස පිහිටන් ස්ථාවර කර නොගෙන රූපය ඇඳගෙන බලන තාක් රූපය කියලා බලන තාක්ම අපිට රූපය අනුවමයි යන්නේ. ඒ තාක් රූපය නිසා පහළන මේ ධර්මයන්ගේ ස්වභාවය අවබෝධ නොවි අපිට රූපය අවබෝධ වෙනවා කියන රූපය හම්බ වෙනවා කියන මට්ටම විද්‍යාසහගතයි. ඒ කියන්නේ හේතුඵල ධර්ම දන්නේ නැති කමයි. එතන
උපාදානමයි.
උපාදානමයි කෙලෙස්මයි. කෙලින්මයි. මේ මට්ටම අපිට. එක කාම උපාදාන කියන මට්ටම. එතකොට එකයි රූපය කියනක පෙන්වන්නේ. හරිද? දැන් උන හොඳට බලන්න සබ්බන් රූපං කියලා පෙන්වන අනාස්ව ධර්මයක්. මෙතන පෙන්වන රූපක් හඳුව කියලා විතරයි ඈ. මේ ලොකු අර්ථ තියෙනවා. දැන් සබ්බන් රූපං අසංකත ධාතු කියලා මේ ඔක්කොම ආශ්‍රව නොවන ධර්මයේ හැටියට පෙන්වනවා. ඒතව සාසෝ ධර්මයේ හැටියට පෙන්වන රූපකන්දෝ වේදනාකන්දෝ සංඤ්ඤකන්දෝ සංකාරකන්දෝ විඤ්ඤාණකන්දෝ කියලා මිසක ආපහු මෙතෙන්දි සාසෝ ධර්මෙන්ට සබ්බන් රූපං කියලා පෙන්වන්නේ නැහැ. හරිද? මේකේ තියෙන ලොකු අර්ථය. විශාල අර්ථ තියෙනවා. හරිද? මෙහෙම වෙන සිද්ධි වල. ඊට පස්සේ කතමේ ධම නොආසව කියනකොට ආශ්‍රව නො ආශ්‍රව නැති එකන රහිත ධර්ම. මහා ආශ්‍රව සහිත ධර්ම මොනවද? ආශ්‍රව රහිත ධර්ම. යෙදෙන්නේ නැති. යෙදිලා නැති. හරිද? එතකොට අපරයාපන්න මග්ගඵල අසංකත ධාතු ඉන්නේ ධම අනාස. කතමේ ධම්ම ආශ්‍රව සම්පයුක්ත. ආශ්‍රවයන් හා යෙදුණු ධර්මතා ටික මොනවද? දැන් යම් වෙලාවක කාමාශ්‍රය උපන්නොත් ඒ ආශ්‍රවය හා යෙදිලම තියෙන අනිත් ධර්මතා මොනවද කියලා අහනවා. හරිද? ආශ්‍රව සම්පයුක්ත ධම්ම. තේහි ධම්මෙහි යේ ධම්මා සම්පයුක්ත. ඒ ආශ්‍රව ධර්මයන්ගේ යම් ධර්මයක් හා යෙදිලා යම් ආශ්‍රයක් හා යෙදිලා ඒ තේහි ධම්මෙහි කිව්වේ ආශ්‍රව ධර්ම හතරක් වෙනවනේ. හතරෙන් යේ ධම්මා යම් ආශ්‍රව ධර්ම එකක් හෝ දෙකක් හෝ සමග යෙදිලා පවතිනවනම් වේදනා කන්ද සංඥා කන්ද සංකාර කන්ද විඥාන කන්ද යම් පවතිනවනම් වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතර ඉමේ ධම්ම ආශ්‍රව සම්පයුක්ත. මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතරට කියන්න වෙනවා ඒ වෙලාවේදී ආශ්‍රව සම්පයුක්ත ධර්මයෝ කියලා. ආශ්‍රවයක් උපදින වෙලාවේදී කාමාශ්‍රවය උපදින වෙලාවේදී ඒ උපදින ධර්මය ධර්මයේ හරිද එක්ක තියෙනවනේ. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන චෛතසික ධර්මයකින්නේ අපි හොඳයි කියලා යමක් අරමුණු කරන්න කියන්නේ. ඒ කාමාශ්‍රවය නැත්නම් නිකාම තණ්හාව කියන්නේ කාම තණ්හාව උපන්න ඒ චෛතසික ධර්ම ටිකට කියන්න වෙනවා ආශ්‍රව සම්පයුක්ත ධර්මයක් කියලා. ඒ ආශ්‍රවයන්ගේ යම් ආශ්‍රවයක් සමග කාමාශ්‍රව වෙන්න පුළුවන් භව ආශ්‍රව දිට්ඨාශ්‍රව වෙන්න පුළුවන් අකුසල සිතක් ගන්නකො. අකුසල සිතේ කාමාශ්‍රවය උපන්න කියන්නකො. දැන් ඒ ආශ්‍රවේ ඉපදෙන්නේ නැහනේ චිත්තචෛසික ධර්ම නැතුව. ඒ වෙලාවට ඒ චිත්තචෛසික ධර්ම වලට කියන්න බෑ ආශ්‍රව කියලා. හරිද? මේ ආශ්‍රව සම්ප්‍රයුක්ත ධර්ම. මේ වේදනාව අකුසලුනේ ආශ්‍රවයක යෙදිලා ඉඳයි. මේ සංඥාව අකුසලුනේ සංකාරය අකුසලුනේ විඥානය අකුසලුනේ මේ කෙලෙස් එක යෙදිලා ඉඳයි. එතකොට මේ වෙලාවේදී මේ කෙලෙස් හා යෙදුණු ධර්මතාව මොනවද කියලා අහුවම් පෙන්වන්න වෙන්නේ ඒ තිතේම ඒ මොහොතේම පවතින ඒ වේදනා සංඥා සංකාර විඥාන ටික පෙන්වන්න වෙනවා මොකද්ද? ආසව සම්පයුක්ත ධර්ම කියලා. හරිද? තේරෙනවද?
එතකොට මේ දෙකේ වෙනස යුක්ත කියන්නේ
කොහේද?
ආශ්‍රව සහිතයි ආශ්‍රව සම්පයුක්තයි.
ඔව් දැන් අපිට දැන් මෙතෙන්දි ඒකත්වයකින්ම ගත්තේ ඔක්කොම එතන ආශ්‍රව සහිත වෙන්නේ කොහොමද කියන එක පෙන්වන එක තමයි දැන් මේ එකින් එක එකින් එක බෙදලා ඉස්සරහට පෙන්වන්නේ. ආශ්‍රව සහිතයි කියන එක එක න්‍යායන් වලින් ආශ්‍රව සහිත වෙන්නේ.
ආ දැන් මේ කීපෙක දැන් මේ අය කොටස් බෙදන්නේ.
ඔව් මේක බෙදන්නේ. මේ ධර්මයෝ මේ ආශ්‍රව ධර්මයේ යෙදෙන ඒ වෙලාව ආශ්‍රව ධර්මයන් යෙදෙන්නේ කොහොමද? යෙදලා තියෙන්නේ කොහොමද? මොන මොන විදිහට යෙදෙන්නේ? ඒ ආශ්‍රවයක යෙදෙන්නේ මොනවද? නොයෙදෙන්නේ මොනවද කියලා තමයි දැන් ඊගාවට පෙන්නන්නේ. හරිද? එතකොට නොයෙදි මෙහෙම වෙන්නේ කොහොමද? යෙදිලා එහෙම වෙන්නේ කොහොමද? කියලා පෙන්වන්න ටික තමයි මේ පෙන්වන්නේ ඉස්සරහට. හරිද? විස්තර කරන්නේ. දැන් මේකේ පෙන්නනවා එතකොට ආශ්‍රව සම්ප්‍රයුක්ත ධර්ම. දැන් අපි මෙතෙන්දී සාසවයි කියපු ගොඩේ හරිද තියෙනවනේ. එතකොට දැන් කෙලින්ම මේ එකින් එක අයින් කරන්න අපි. ආශ්‍රව ධර්ම දැනගත්තා. ආශ්‍රව නොවන ධර්ම මේවා කියලා දැනගත්තා. ආශ්‍රව නොවන ගොඩේ තියෙන ධර්මයන්ගෙන් ආශ්‍රව යෙදෙන්නේ ආශ්‍රව සහිත ධර්ම මේවා කියලා දැනගත්තා. ආශ්‍රව රහිත ධර්ම මේවා කියලා දැනගත්තා. ඊට පස්සේ ඒ ආශ්‍රව එකම එකටම යෙදලා තියෙන ඒවා මොනවද කියලා පේනවා. දැන් ආශ්‍රව සහිත ගොඩේ හම් වෙනවා අපිට. එතකොට අපි දතේදී මේ පෙන්වන්නේ ආශ්‍රව සහිත ගොඩටයි කියලා. හරිද? මොකද ආශ්‍රව එකම යෙදලා තියෙන ධර්මතා මොනවද කියලා හම් වෙනවා. හරිද? කතමේ ධම්ම ආශ්‍රව විපයුක්ත. එතකොට ආශ්‍රවයන් හා නොයෙදුණු ධර්මයේ මොනවද? හරිද? මෙන්න මේකෙදී මේ ප්‍රශ්නාර්ථ මාක්කික දාලා තියෙන එක තියෙනවනේ. මේ දාලා තියෙන එකෙන් කියනවා මේකේ සූක්ෂම න්‍යායක් තියෙනවා. සූක්ෂම ධර්මයක් තියෙනවා කියන එක. හරිද? ඒ වගේ. ඒ කියන්නේ විමසන්න ඕනේ සිද්ධියක් තියෙනවා මේකේ කියලා කියන්නේ. ඒ කියන්නේ ඕනේ බලන්න ඕනේ කියන හැම තැනකම තියෙන එකක පෙන්වන්නේ ඒක. හරිද? මේ ප්‍රශ්නාර්ථය දාලා තියෙන එකෙන් කියනවා මේ සිද්ධියේ මෙහෙම වෙන සිද්ධිය තුළ විමසන්න ධර්මතාවයක් තියෙනවා කියන එක. ඊට පස්සේ ආශ විපයුක්ත ධර්ම කියලා පෙන්නනවා. තේහි ධම්මෙහි යේ ධම්ම විපයුක්ත. හරිද? ඒ ආශව ධර්මයන්ගෙන් යම් ධර්මයක් විප්‍රයුක්ත වෙයිද? වේදනාකන්දෝ සංඥාකන්දෝ සංකාරකන්දෝ විඥානකන්දෝ සබ්බං ච රූපං අසංකදාතු මේ ධම්ම ආශව විප්‍රයුක්ත. ඒ ආශව කියපු ධර්මයන් තියෙනවනේ. ඒ ආශව ධර්මයන් සමග යම් ධර්මයක් යෙදෙන්නේ නැද්ද? හරිද? ඒ හැම වේදනාව සංඥා සංකාර විඥානයක්මත් සබ්බන් රූප සියලු රූපත් අසංගත ධාතුවත් කියන මේ ටික ආශ්‍රව විපයුක්තයි. ආශ්‍රව හා යෙදෙන්නේ නැහැ. අපි කියමු විපාක සිතක වේදනා සංඥා සංකාර විඥාන ගත්තොත්. හරිද? දැන් මේ සිතේ තියෙන වේදනා සංඥා සංකාර වල ආශ්‍රව යෙදෙන්නේ නැහැ. ක්‍රියා සිතක් ගත්තොත්. දැන් මේ ක්‍රියා සිතේ තියෙන වේදනා සංඥා සංකාර වල ආශ්‍රව යෙදෙන්නේ නැහැ. දැන් නැති කතාව නෙමේ යෙදෙන නොයෙදෙන කතාව මේ කියන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ. දැන් මේ සම්පයුත්ත විපයුත්ත ණය කියන්නේ ඒ සිද්ධිය එක්ක යෙදෙන හා නොයෙදෙන බව ගැන කියනවා මිසක ඇති නැති බව කියනවා නෙමේ. දැන් මෙතනින් තමයි ඇති නැති බව කියන්නේ. හරිද? දැන් මේකෙන් ඇති නැති බව කියනවා නෙමේ. නැහැ කියලා කියනවා නෙමේ. ඒ ධර්මතාවයක යෙදීම හා නොයෙදීම කියන ධර්මතාවය. ඊට පස්සේ පෙන්නනවා යෙදිලත් වෙන නොයෙදිලත් වෙන න්‍යායයන් පෙන්නනවා. කෙලෙස සහිත වෙනවා යෙදිලත් කෙලෙස සහිත වෙනවා නොයෙදිලත් කියලා පෙන්වන න්‍යායන් තියෙනවා. එතකොට දැන් මේකෙන් හොඳට අපි බලා ගන්නවා දැන් ආශෝ විප්‍රයුක්තා කියනකොට කෙලෙස් නැතිකම ගැන කිව්වා නෙමෙයි. කතමේ ධම්ම ආශෝ විප්‍රයුක්තා ආශවහයි එක්ක යෙදෙන්නේ නැති ධර්මය මොනවද කියලා තේහි ධම්මෙහි යේ ධම්මා විප්‍රයුක්තා. තේහි ධම්මෙහි කියලා කිව්වේ ඒ ආශ්‍රව ධර්මයන් සමග යේ ධම්මා විප්‍රයුක්තා යම් ධර්මයක් යෙදෙන්නේ නැද්ද? මොනවද ඒ වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයත් සබ්බන් රූපං අසංකත ධාතු හැම රූපයක්ම ගත්ත හැකි ආශ්‍රයක යෙදෙන්නේ නැහැ කිලිම ආපව ගත්ත හැකි හැම රූපයක්ම කියලා ආශ්‍රයක යෙදෙන්නේ නැහැ කියලා. එතකොට ඒ කියන්නේ දැන් හොඳට බලා ගන්න ඕනේ යෙදෙන්නේ නැහැ කියලා කිව්වේ දැන් මෙතනින්ද පෙන්වුවා සාසවා කියලා. හරිද? දැන් මෙතනින්ද කියන්නේ යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පුටුව එක්කී ඇතුලේ යෙදිලා නැහැ කෙලෙස්. ඔවුනොන් සම්මිශ්‍ර වෙලා නැති බව කියන අර්ථයකින් මිසක පුටුව ආරම්භය ආශ්‍රව ඇති කරගන්න බැරි නැහැ කියන අර්ථකින් නෙමෙයි. ඒ කියන්නේ මේ රූපේ කෙලෙස් නැහැ කියන අර්ථය. හරිද? ඒ කියන්නේ කෙලෙස් යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ චෛසික ධර්ම යෙදෙන්නේ නැහැ. ඒකකට. හරිද? එතකොට විප්‍රයුක්ත කියලා කියන්නේ ඒ හා නොයදුණු කියන අර්ථයක් මිසක එහෙම නැහැයි කියලා පිරිසුදුයි කියන්න යන අර්ථයක් නෙමෙයි. දැන් විපාක සිතක වේ ගත්තාම ආසව විපයුක්තයි. ක්‍රියා සිතක් ගත්තාම ආසව විපයුක්තයි. කුසල සිතක් ගත්තොත් ආසව විපයුක්තයි. වගේ දැන් ගන්නකො. හරිද? මේ වගේ දැන් ගත්තාම ඊට පස්සේ හැම රූපයක්ම අසංග ධාතවම ආසව විපයුක්ත. දැන් කීයද? හරිද? ආසව විපයුක්තයි. මේ ධම්ම ආසව විපයුක්තයි. මෙන්න මේ ධර්මතාව ටිකයි ආසව විප්‍රයුක්ත කියලා. එතකොට අපි වෙනම ඉගෙනගෙන තියෙන්න ඕනේ ආසව විප්‍රයුක්ත ධර්මතාව කියනකොට ටක් ගාලා තීවෙන්න. දැන් මට ටිකක් හිමින් බැලුවොත් ඔකෝම ටික කිව්ව හැටි ආසව විප්‍රයුක්ත ධර්ම මේකයි කියලා. මේ කෙටියෙන් ගත්තාම ටක් ගාලා ඒකට දැන් ටක් ගාලා තුම්බුම යනුගේ විපාක ඔක්කොම ආසව විප්‍රයුක්තයි. ක්‍රියාසිත ආසව විප්‍රයුක්තයි. ඊට පස්සේ කුසල්සිත කියන එක කෙලින්ම ආශ්‍රව එක යෙදෙන්නේ නැහැ. තේරෙනවා? ආශ්‍රව කියන එක අකුසල කෙලිම යෙදිලා නැහැ. මේ වගේව රූප ඔය වගේ තැනකින් ගත්තාම ආශ්‍රව විප්‍රයුක්තයි. එතකොට කතමේ ධම්ම ආශවාචේව සාසව. ආශ්‍රවද වෙන සාස්රවද වෙන ධර්මය මොනවාද? එතකොට තේයේව ආශව ආශවාචේව සාසව. ඒ ආශ්‍රවයමයි ආශවද සාසවද වෙන්නේ. දැන් ආශ්‍රව සම්ප්‍රයුක්ත ආසවචේ වාසව සම්ප්‍රයුක්ත කියන න්‍යාය නෙමෙයි මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. නමුත් දෙක එක වගේ අපිට තේරෙන්නේ. හරිද? හොඳට බලන්න කුමන ධර්මයකටද කියන්න පුළුවන් ආශ්‍රව සහිතයි ආශ්‍රවයයි කියලා. මෙයා ආශ්‍රවයකුත් වෙනවා ආශ්‍රව සහිතද්ද වෙනවා කියලා කියන්න පුළුවන් මොකේද කියලා. එතකොට කියනවා තේයේව ආසව ආසවචේව සාස. ඒ ආශ්‍රව හතරටමයි ඔහොම කියන්න පුළුවන් වෙන්නේ. මොකද මේ ආශ්‍රවයටමයි ආශ්‍රව කියලා මෙයාට ආශ්‍රවයක් කියලා කියන්න පුළුවන් මේ ආශ්‍රවේ සමග සමගයි කියලා කියන්න පුළුවන්. එතකොට මේ ආශ්‍රවය ආශ්‍රයක් දෙනවා තව ආශ්‍රයක් සමග සහිතද වෙනවා. වෙන අනිත් ආශ්‍රව නොවන ධර්මයකට කියන්න බෑ මෙයා ආශ්‍රයකුත් ආශ්‍රව සහිතයි කියන්න බෑ. ආශ්‍රව හතරට විතරයි ආශ්‍රව කියන්න පුළුවන්. ඒ ආශ්‍රවයටම මාරු මාරුට කියන්න පුළුවන් මේ ආශ්‍රවයට කියන්න පුළුවන් මේ ආශ්‍රයක් දෙන මේ ආශ්‍රය සමගයි. මේ ආශ්‍රය කියන්න පුළුවන් මේ ආශ්‍රය සමගයි කියලා. හරිද? කියන එක තේජේව ආසවා ආසවාචේව සාසවා. ඒ ආශ්‍රයෙම තේජේව එහෙම ආශ්‍රය ආසවාචේව සාසවා. හරි. කියපිටේ ඉඳගොසේ කතමේ ධම්මා සාසවාචේව නොආසවා. එතකොට කතමේ තේහි ධම්මෙහි ජී ධම්මා සාසවා. එතකොට කතමේ ධම්ම සාසවාචේ චේව නොආසවා. කවර ධර්මයක් ආශ්‍රව වේද මේ සාස්ත්‍ර වේද ආශ්‍රව නොවේද? නොවේද ආසවාචේව නොආසවා. ඒ කියන්නේ කුමන ධර්මයක් ආශ්‍රව සහිතයි නමුත් ආශ්‍රව නෙවෙයිද කියලා අහනවා. තේහි ධම්මෙහි ජී ධම්ම සාසවා. ඒ ආශ්‍රව ධර්මයන්ගේ යම් ධර්මයක් සාස්ත්‍රව වුණා නම් හරිද? ඒ ආශ්‍රව ධර්ම ටික හරිද? යෙදිලා යම් ධර්මයක් සාස්ත්‍රව වුණා නම් හරිද? කතමේ ධම්මා සාසවා නොආසවා හරිද? ඒ ආශ්‍රව ධර්මයෙන් යෙදිලා යම් ධර්මයක් සාස්ත්‍රව වුණා නම්, ඒ කියන්නේ ඒ ආශ්‍රව ධර්මතා හතර යෙදිලා යම් ධර්මයක් සාස්ත්‍ර වුණා නම් තේ ධම්මේ තපෙත්වා. ඒ ධර්ම ටික තබලා, ඒ වේදනා සංඥා සංකාර විඥාන ටික තබලා හරිද? අවශේෂ සාසව කුසල අකුසල අව්‍යාකත ධම්ම කාමවචර රූපවචර අරූපවචර රූපකන්ද වේදනා සංඥා සංකාර විඥාන කන්ද ඉමේ ධම්ම සාසව චේව නොආසව. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ කවර ධර්මයක් ආශ්‍රව සහිතයි නමුත් ආශ්‍රව නෙවෙයිද? අර මං කිව්වේ කවර ධර්මයක් ජලයේ සහිතයි ජලයේ නෙවෙයිද කියලා ඇහුවොත් හරිද? දාපිට කියන්නේ වෙන එකේ තියෙන භාජනය. දැන් අපි බෝතලයකට වතුර දාලා තිබුණොත් කවර ධර්මයක් ජලයේ සහිතයි නමුත් ජලයේ නෙවෙයිද කියලා ඇහුවොත් බෝතලේ කියන්න පුළුවන්. ඒ වගේ කවර ධර්මයක් ආශ්‍රවාචේව නොආශ්‍රව ආශ්‍රව සහිතයිද ආශ්‍රව නෙවෙයිද කියලා අහනකොට කියන්න වෙනවා ඒ ආශ්‍රවයි කියපු ධර්මතාව ටික හැරලා අනිත් තුන් භූමිය අනුව ගිය මේ සාසව කුසල අකුසල අව්‍යාකත ධම්මා කාමවචර රූපවචර අරූපවචර රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඤාකන්ධ සංකාරකන්ධ විඤ්ඤාකන්ධ ඉමේ ධම්ම සාසව කියලා ඉමේ ධම්ම සාසව නොආශ්‍රව මේ ධර්මය සාසවයි ආශ්‍රව නෙමෙයි හරිද? එතකොට අර පෙන්නන අර ටික හැරලා මොකද්ද? ඒ ආශ්‍රව ධර්මංගේ යම් ආශ්‍රව ධර්මයක යෙදීමෙන් සාසව වුණා නම් ඒ ටික හැරලා. ඒ කියන්නේ තුන් භූමියේ අකුසල සිත් තිබුණානේ ආශ්‍රව ධර්ම යෙදුණු. තේරෙනවද? ඒ ආශ්‍රව ධර්ම යෙදුණු ටික හැරලා. දැන් ඒ ටිකට සාස්වද ආශ්‍රව නෙමෙයි සාස්ව ධර්මයි කියන්න බෑ. දැන් ඒ ටික ආශ්‍රව කියන ගණිත කිහිල්ලන්නේ ඒක තමයි. දැන් මේක අහනවා තේහි ධම්මෙහි යේ ධම්ම සාසව. ඒ ආශ්‍රව ධර්මයන්ගෙන් යම් ධර්ම සාස්ත්‍ර වෙලා තියෙනවා තේ ධම්මේ තපෙත්ව. ඒ ධර්මතාව ටික අතහැරලා. හරිද? දැන් සාසව කියනකොට කතමේ ධම්ම සාසව නොආසව කියන තැන පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ කුමන ධර්මයක් ආශ්‍රව සහිතයි. ඒ කියන්නේ කෙලෙස් සහිතයි කෙලෙස් නෙවෙයිද කියන එකක් නේ පෙන්වන්න ඕනේ. හරිද? එතකොට කෙලෙස් ඇති වෙච්ච දැන් ධර්මතා ටිකක් තියෙනවා නම් ඒ හා යෙදුණු ධර්මතාත් දැන් කෙලෙස් යන ගණයට ගිහිල්ලානේ. ඒ හින්දා ඒ ටික අතහැරලා. දැන් ඒ වෙලාවේදී ඒ ටික අතහැරලා. ඒ ආශ්‍රව ටිකත් ආශ්‍රවයන්ගෙන් යම් ධර්මයක් සාස්ත්‍ර වෙලා තියෙනවා නම් ස්කන්ධයෝ ඒ ටික අතහැරලා. ඒ කියන අපි කියමුකෝ අකුසල සිත් ටික කියන්නේ ආශ්‍රව සහිත අකුසල සිත් ටික. අකුසල සිතේ කෙලිම ආශ්‍රව යෙදිලානේ. ඒ ටික අතහැරලා. දැන් එතන තියෙන ධර්මයේ කෙලිම කියන්න බෑනේ අපිට සාස්ත්‍රෝ මිසක ආශ්‍රෝ නෙවෙයි කියලා කියන්න බෑනේ. ආශ්‍රෝ යෙදුණු ආශ්‍රෝ සම්පයුක්ත වූ වේදනා සංඥා සංකාර ටික ආශ්‍රවයි අකුසල යන ගණිත මේ සිත ගිහිල්ලා මිසක. තේරෙනවද? ආශ්‍රව. එතකොට අවශේෂ අනිත්තු හරිද කුසල අකුසල අව්‍යාකත ධර්මයක් තියෙනවා නම් කාමවචර රූපවචර අරූපවචර ස්කන්ධ පංචකයත් මේ ටිකට කියනවා මොකද්ද සාසව නොආසව ආශ්‍රව සහිතයි නමුත් ආශ්‍රව නෙවෙයි අපි කියමුකෝ දැන් සාසව නොආසව කියනකොට ආශ්‍රව සහිතයි ආශ්‍රව නෙවෙයි කියනකොට අර මං කිව්වේ දැන් ජලයේ සහිතයි ජලයේ නෙවෙයි කියලා බෝතලෙට කියන්න පුළුවන් වගේ අපි කියමු දැන් විපාක සිත් හරිද එතකොට විපාක සිතක් වගේ ගන්නකො ආශ්‍රව සහිතයි ආශ්‍රව නෙවෙයි හරිද දැන් මේ සම්ප්‍රයුක්ත ණය නැතිකමින් ආශ්‍රව ණය කියලා කියන්න බෑ දැන් අපි කොහොමද ආශ්‍රව වෙන්නේ කියලා කියන්නේ ඔය සම්ප්‍රයුක්ත ණය නැතිකම හින්දායි ඉන්නේ සම්ප්‍රයුක්ත නැතිකමින් හෝ විප්‍රයුක්ත වෙච්ච පමණකින් ආශ්‍රව නැහැ හෝ තියනවා කියන්න බෑ සම්ප්‍රයුක්ත ණය විප්‍රයුක්ත ණය බලලයි අපි දැන් රූපේ කෙලස් නැහැ කියලා කියන්නේ ඒකනේ සම්ප්‍රයුක්ත ණය නැති හින්දායි හරිද මේ විපාක සිතේ කෙලස් නැහැ කියලා කියන්නේ සම්ප්‍රයුක්ත බවයි නැති හින්දායි නමුත් සම්ප්‍රයුක්ත බව නැහැ කියලා කෙලස් නැහැ කියන්න බෑ විප්‍රයුක්ත නිසා කෙලස් ඉන්නේ විප්‍රයුක්ත බව දැකලා කෙලස් නැහැ කියන්න බෑ දැන් මේ පෙන්වන්නේ ඒකයි කෙලස් සහිතයි නමුත් කෙලස් නොවන ධර්මය මොනවද කියලා අහුවොත් ඒ ආශ්‍රව කියපු යෙදුණු ධර්මතාව ටික හැරලා අනිත් තුන් භූමියන් වගේ හැම ධර්මතාවයක්ම ආශ්‍රව නෙමෙයි ආශ්‍රව සහිතයි යන ගණේට යන සාසවාචය නොආශ්‍රව නෝ සාසව නොආශ්‍රව කියනට ආශ්‍රව නැහැ සාස්ත්‍රෝ ධර්මිය කියලා ගන්න එපා ආශ්‍රව නැතුව ශාස්ත්‍රෝයි කියලා සිද්ධියක් නෙමෙයි මේ කියන්නේ හරිද ඒ කියන්නේ ආශ්‍රව නොවන ශාස්ත්‍ර වූ ධර්මය මොනවද කියනකොට ඒ කියන්නේ දැන් මේ ටික ඒකෙන් කියන්නේ ආශ්‍රව නොවන කියනවා ආශ්‍රව දැන් නැහැ කියන අර්ථයක් නෙමෙයි ඒ කියන්නේ අනාශ්‍රව කියන අර්ථයකින් නෙමෙයි හරිද නැහැ කියන එකයි මේ කියන්නේ එතකොට මේවා ශාස්ත්‍රවයි ආශ්‍රව නෙමෙයි කියන්නේ.